ගරු උපාලි පන්නිලගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13යි කාලය.
දෙවෙන් ස්තුතිය ගරු සභාපතිතුමනි. මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය විවාදයට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අපි දන්නවා මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ගරු ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ එතුමා අමාත්‍ය ධූරයේ දරන අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශය අපි මේ 2025 වර්ෂයට රුපියල් බිලියන 714.1ක් එනම් සමස්ත අයවැය ගත්තොත් සමස්ත වැයෙන් 16%කට ආසන්න ප්‍රමාණයක් අපි වෙන් කරලා තිබෙනවා. කෙසේ වෙතත් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියන්නේ ගරු සභාපතිතුමනි අපිට ඒ අමාත්‍යාංශයේ තිබෙන ආයතන වලට හෝ එහි තියෙන විෂයපතේට පමණක් සීමා කරලා සාකච්ඡා කළ යුතු අයවැය විෂයපතයක් නෙමෙයි. මොකද ඔවුන්ගේ කාර්යභාරය සමස්ත අයවැය සකස් කිරීම සහ ඒවා අධීක්ෂණය පිළිබඳව අවධානය යොමු වෙන නිසා. මා විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට කැමති මේ මාසයකට ආසන්න කාලය පුරා පැවති මේ අයවැය විවාදයේදී අප වෙත ඉදිරිපත් කරනු ලැබූ විවේචන මොනවද කියන එක පිළිබඳව පොදුවේ ගරු සභාපතිතුමනි ප්‍රධාන වශයෙන් මේ අයවැය විවාදය තුළ මේ මාසයකට ආසන්න කාලය තුළ අපිට ඉදිරිපත් කරපු විවේචන කීපයක් තිබෙනවා. එකක් තමයි අපිට ඉදිරිපත් වුණා විවේචනයක් මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙත් ඒ වගේම බාහිර සමාජයෙනුත් විශාල වශයෙන් සාකච්ඡාවකට ලක් වුණා අපි විසින් මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්. ගරු සභාපතිතුමනි අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕන අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනකොට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිම තැනක අපි සඳහන් කරේ නෑ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා කියලා. අපි නමුත් අපි සඳහන් කරලා තිබුණා ස්ථාන දෙකක එකක සමයට නිසි ගෞරවයක් ලබා දීම පිළිබඳව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි සඳහන් කරලා තිබුණා. අපි විශ්වාස කරනවා නිෂ්පාදන සාධක අතර ශ්‍රමය කියන්නේ සුවිශේෂම වටිනාම සාධකය කියලා. ඒ නිසා ඒ ශ්‍රමයට එය ස්කිල්ද අන්ස්කිල්ද කියන එක නෙමෙයි, පුහුණුද නොපුහුණුද කියන එක නෙමෙයි, ඒ ශ්‍රමයට නිසි ගෞරවය ලබා දිය යුතුයි කියන එක පිළිබඳව අපි ජාතික ජනබලවේගයේ රජයක් විදිහට අපි කල්පනා කරනවා. අන්න ඒ නිසා අපි ඒ ශ්‍රමයට වටිනාකම ලබා දීම සඳහා තමයි අපි වැටුප් වැඩි කිරීම මේ අයවැයෙන් යෝජනා කරේ. ඒ වගේම අපි තවත් එක ස්ථානයක සඳහන් කරා මේ රටේ ගුරුවරුන්ගේ වැටුප් මේ රටේ ඉහළම වැටුප් තල 10 අතරට ගේනවා කියලා. ඔන්න ස්ථාන දෙකේදී පමණයි අපි ප්‍රතිපත්තියක් විදිහට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව සඳහන් කරේ. මේ මූලික අදහස් දෙකට සමපාත වන විදිහට නමුත් රටේ අපි තේරුම් අරගෙන තිබෙනවා රටේ ආර්ථිකය ඉතාමත් බරපතල ස්ථානයක තිබෙන්නේ. ඒ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමයි මේ වැටුප් ව්‍යුහයේ ව්‍යුහාත්මක වෙනසක් අපි දන්නවා. මෙතෙක් තිබුණු ක්‍රමයට වඩා ව්‍යුහාත්මක වෙනසක් අපි වැටුප් ස්ට්‍රක්චර්ස් වල අපි වෙනස් කරලා තිබෙනවා. ඒ වෙනසක් එක්ක අපි සැලකිය යුතු වැටුප් වැඩි කිරීමක් මෙවර රාජ්‍ය සේවකයන්ට අපි ලබා දුන්නේ. ඒ සඳහා අපි රුපියල් බිලියන 110ක් අමතරව මේ අයවැය ලේඛනයේ මේ 2025 වර්ෂයට අපි වෙන් කරා. නමුත් සමාජයේ විශේෂයෙන්ම සමාජයේ සමහර ඉහළ යයි සම්මත ස්තරවල කොටස් වලින් මේ ව්‍යුහාත්මක වෙනස සම්බන්ධයෙන් යම් යම් විවේචන ඉදිරිපත් වුණා. අපිට දැන් තේරෙනවා ඒ ව්‍යුහාත්මක ඒ වෙනස සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරපු විවේචන අඩු වෙලා තියෙනවා. ඔවුන් සමග සාකච්ඡා තුළින් ඔවුන් මේ කාරණේ අවබෝධ කරගෙන තිබෙනවා. ඊළඟට අපිට ඉදිරිපත් වුණු දෙවෙනි විවේචනයේ තමයි ගරු සභාපතිතුමනි අපි අනුගමනය කරන ආර්ථික මොඩලය කුමක්ද කියලා. දැන් මේ අයවැය ලේඛනයේ පුරා දිව යන ආර්ථික මොඩලයක් තිබෙනවා. අපිට විවිධ විදිහේ අර්ථකථන එනවා. අපිට විවිධ විදිහේ උපදේශන එනවා. අපි ඒ මොඩල්ම අනුගමනය කරන්න නම් ගරු සභාපතිතුමනි අපිට අපේ ආණ්ඩුවක් පිහිටව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතෙක් අනුගමනය කරපු සියලු ආර්ථික මොඩල් ඒ ක්‍රම ඒ සියල්ල ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ නිසා අපෙන් අහලා වැඩක් නැහැ ඔබ අනුගමනය කරන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයේද? ඔබ අනුගමනය කරන්නේ සමාජවාදී ආර්ථික ක්‍රමයේද? ලිබරල්ද නබ ලිබරල්ද කියලා අහලා වැඩක් නැහැ. මේ සාකච්ඡාව අපිට දේශපාලන ව්‍යාපාරයක් විදිහට මැතිවරණ වේදිකාවෙන් අපෙන් ඇහුවා. අපි කිව්වා කැමති නමක් දාගන්න. අපිට නමයි පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ගරු සභාපතිතුමනි, ඔබතුමා ඉතාම හොඳින් දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා එක අවස්ථාවකදී කිව්වා ලෝකයේ මේ කතාබහක් ඇති වෙච්ච වෙලාවේ අපි යන්නේ චීන ක්‍රමයටද රුසියන් ක්‍රමයටද කියලා. එතුමා කිව්වා අපිට රුසියන් සපත්තුව ලොකු වැඩි, අපිට චීන සපත්තුව පොඩි කියලා. මෙහි අදහස කුමක්ද? අපි යන්න ඕන චීන ක්‍රමයටවත් රුසියන් ක්‍රමයටවත්, එහෙම නැත්නම් අදට ගැලපෙන විදිහට වියට්නාම් ක්‍රමයටවත්, එහෙම නැත්නම් අපි මේ පෙන්නලා දෙන සිංගප්පූරු ක්‍රමයටවත් ඇමරිකන් ක්‍රමයටවත් නෙමෙයි. අපි හඳුන්වලා දීලා තියෙන ආර්ථික ක්‍රමයක්. ඒ ආර්ථික ක්‍රමේ මේ ක්‍රම වෙනස සඳහා, එහි ස්ට්‍රක්චරල් චේන්ජ් එකක් සඳහා, ව්‍යුහාත්මක වෙනසක් සඳහා අපි මූලික අඩිතාලම දාලා තියෙනවා. අන්න ඒක ලාංකීය ක්‍රමය. ඒකට අපි මේ ලාංකීය ක්‍රමයකට අපි මේක ගෙනියන්න ඕන අපේ ආර්ථිකේ. හැබැයි ඒකට අපි අද ලෝකයේ මේ ගෝලීයකරණයත් එක්ක ලෝකයේ ගමන් කරමින් තිබෙන තත්ත්වයන් අපි හිතා හොඳින් අධ්‍යයනය කරමින් තමයි මේක මේ හඳුන්වා දීලා තියෙන්නේ. එනිසා අපි අනුගමනය කරන ආර්ථික මොඩලය අපි ලෝකයෙන් අත්දැකීම් ගන්නවා. හැබැයි ඒවා ගත්තට අපි ඒවා ඒ විදිහටම මෙහෙ පැල කරන්න සූදානම් වෙන්නේ නැහැ. එනිසා අපේ රටේ වර්තමානයේ තියෙන ආර්ථික තත්ත්වය, අපේ සමාජයේ තියෙන මේ සමාජ සංස්කෘතික තත්ත්වයන්, භූගෝලීය පිහිටීම, අපේ රටේ මානව සම්පත, මේ සියල්ල කැටිකරගෙන අපේම වූ ක්‍රමයක් තමයි අපි හඳුන්වා දීලා තියෙන්නේ. අන්න ඒ සඳහා අපි ලෝකයත් එක්ක බද්ධ වෙච්ච ක්‍රමයක් හඳුන්වා දෙනවා. අන්න ඒ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ මූලික අඩිතාලම තමයි මේ අපේ ආණ්ඩුවේ මේ මංගල අයවැයෙන් අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපිට යම් යම් සුවිශේෂී විවේචනත් ඉදිරිපත් වුණා. ගරු සීදරන් මන්ත්‍රීතුමා මෙතන හිටියා නම් හොඳයි. එතුමාට අපි ආණ්ඩුවක් විදිහට අපේ තියෙන ඒ නිසි ගෞරවය අපිට තියෙනවා. එතුමා ඉතාමත් කෘතහස්ත දේශපාලකෙක්. එතුමා මතක් කළා වගේම අප්පාපිල්ලේ අමිතලිංග මහතා 1978 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 8ට බැහැපු වෙලාවේ ආසන 16ක් දිනාගෙන මගේ මතකයේ හැටියට විපක්ෂ නායක වුණා. ඊට පස්සේ සම්බන්ධන් මැතිතුමා, එතුමාලා ඉතාමත් කෘතහස්ත දේශපාලකයෝ. නමුත් මේ කතානායකතුමා විසින් ගනු ලැබූ තීරණයක් මේක මේ ජනවාර්ගික පදනමෙන් පැහැදිලි කරගැනීමට යෑම මං හිතන්නේ ඒක වැරදි පණිවිඩයක් සමාජයට යනවා. ඒ නිසා අපි රජයේ විදිහට අපි කියන්න ඕන මෙතන කිසිම ආකාරයකින් ජනවාර්ගික පදනමෙන් මේක ගන්න එපා. අපේ ආණ්ඩුව පිහිටවපු අවස්ථාවේ ඉඳලම අපි ඉතාමත් සැලකිල්ලට ගන්න ප්‍රධාන කාරණයක් තමයි මේ රටේ ජනවාර්ගික සමගිය. සිංහල, දෙමළ, මුස්ලිම්, වර්ග, මැලේ ආදී වූ සියලු ජනතාව එකම ශ්‍රී ලාංකිකයන් විදිහට සලකන ආණ්ඩුවක් අපිට තියෙන්නේ. ඒ නිසා මම එතුමාගේ නැවත වතාවක් ඉතාමත් ඒ නිසි ගෞරවයෙන් කියනවා මේක ජනවාර්ගික පදනමෙන් ගන්න එපා. මේක මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් ගරු කතානායකතුමා විසින් ලබා දුන්නු තීන්දුවක්. ඒ තීන්දුවට අපේ ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් ඒ තීන්දුව ජනවාර්ගික දෘෂ්ටි කෝණයකින් අතකතනය කරන්න එපා කියලා මම මේ ගරු සභාවට විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඊළඟ තුන්වෙනි එක තමයි අපිට කියනවා විවේචන කරන්න එපාලු පහුගිය කාල සීමාවන් සම්බන්ධයෙන්. ගරු සභාපතිතුමනි, ඒක තමයි යථාර්ථය තමයි පහුගිය අවුරුදු 76 කෙසේ වෙතත් පහුගිය අවුරුදු 46ක කාලය පුරා ගත්තහම අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටිච්ච එක. යථාර්ථය තමයි අපේ රටේ ප්‍රාදේශීය විෂමතාවය එන්න එන්න වැඩි වෙනවා කියන එක. දැන් යථාර්ථයක් තමයි අපේ රටේ බස්නාහිර පළාතෙන් තමයි ආර්ථික දේහය දැන් මුළු ජාතික ආදායමෙන් 44%ක් විතර එන්නේ. එතකොට ඌව පළාත ගත්තහම උතුරු පළාත ගත්තහම මේක 5% වගේ එන්නේ. එතකොට මේ යථාර්ථයේ තේරුම් අරගන්න නැතුව මේ යථාර්ථයට සැබෑ ලෙසම වගකිය යුතු පසුගිය ආණ්ඩු අනුගමනය කරපු වැරදි ආර්ථික දර්ශනය, වැරදි ආර්ථික ක්‍රම ඔවුන් විසින් වංචා කරපු එක, දූෂණය කරපු එක, මේ යථාර්ථය තේරුම් ගන්න නැතුව අපිට ඉදිරියට යන්න බෑ. අපි එතන ඉඳලා තමයි අපේ ආර්ථිකය අපි සලසුම් කරලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි මේ අයවයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ අර ගරු අගමැතිතුමිය කිව්වාගේ සිස්ටම් චේන්ජ් එකක්. මේක ක්‍රමයේ වෙනසක් සඳහා, ව්‍යුහාත්මක වෙනසක් සඳහා. අන්නේ ව්‍යුහය සඳහා තමයි අපි ප්‍රාදේශීය සංවර්ධනයට, ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධනයට අතිවිශාල මුදලක් මේ අයවැය ලේඛනය තුළින් අපි වෙන් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම මෙන්න මේ ප්‍රාදේශීය සංවර්ධනයටත් දිස්ත්‍රික් සංවර්ධනයටත් මිලියන 13,250ක් වෙනමම විශේෂයෙන් වෙන් කරේ මෙන්න මේ ප්‍රාදේශීය විෂමතාවයන් හැකිතාක් දුරට අවම කර ගැනීම සඳහා. ඉතින් ඒ තත්ත්වයන් තේරුම් අරගෙන තමයි ගරු සභාපතිතුමනි අපිට රජයක් විදියට මේ අයවැය ලේඛනය සකස් කරන්නට සිදු වෙලා තිබෙන්නේ. ඒ වගේම මා ගරු සභාපතිතුමනි සඳහන් කරන්නට කැමති අපි ආර්ථික සංවර්ධනය පිළිබඳව
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා
කටයුතු කරනවා. වගේම බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මෙහිදී අපි සමාජ ආරක්ෂණය පිළිබඳව අපි සුවිශේෂ අවධානයක් යොමු කරනවා. මේ සමාජ ආරක්ෂණය පිළිබඳව බොහෝ වෙලාවට අපේ සාකච්ඡාව යොමු වුණේ, ඒක ඉතා හොඳයි. අපි සමාජයේ ආරක්ෂණය අවශ්‍ය, දිලිඳුම, එහෙම නැත්නම් අර වල්නරබල් කියන, මාජිනලයිස් කියන මෙන්න මේ කණ්ඩායම් ආරක්ෂා කර ගැනීමත් මේ අපේ රජයක් විදියට වගකීමක්. ඒ වෙනුවෙන් තමයි අපි මේ 2025 වර්ෂයේ අපේ අයවැය ලේඛනයේ රුපියල් බිලියන 749ක් ඒ වෙනුවෙන් අපි වැය කරලා අපි වෙන් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. මෙහි අපි මුදල් මාසිකව ලබා දෙන ඒ ආධාර ප්‍රමාණයන්, මුදලේ වටිනාකම පිළිබඳව සාකච්ඡා වුණා. නමුත් මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි ගරු සභාපතිතුමනි, මේ සතියේ කැබිනට් මණ්ඩලයත් අනුමත කරා මේ මුදල් අපි මාසිකව ලබා දෙන රුපියල් 1,510,000 කිරීම වැනි කාරණාවලට වඩා ප්‍රමාණාත්මකවත්, උදාහරණයක් විදිහට ගත්තොත් වැඩිහිටියන් සඳහා දැනට රුපියල් අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන් සඳහා මේ වන විට රුපියල් 3,000ක මාසික ආධාරයක් ලබා දෙනවා. නමුත් ලබා දෙන්නේ 800,000කට ආසන්න ප්‍රමාණයකට. අපි තීරණයක් ගත්තා මේක 1,000,000 දක්වා වැඩි කරන්න. ඒ වගේම තමයි ආබාධ සහිත දරුවන්ට, ආබාධ සහිත පුද්ගලයින්ට මාසිකව ලබා දෙනවා මේනකට රුපියල් 7,500ක දීම නමක් ලබා දෙන්නේ ගරු සභාපතිතුමනි 1,38,000කට. අපි මේක සීමාව පළදන මාසික රුපියල් 6,000යි දීලා තියෙන්නේ සීමාව. මේ මාසිකව රුපියල් 6,000ක පවුලකට අද ජීවත් වෙන්න බෑ. අද ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා මේ මාසිකව ඉදිරිපත් කරනවා පොවර්ටි ලයින් එක. අද රුපියල් 16,000ක් ඉක්මවා ගිහිල්ලා. ඒ නිසා අපි මේක වෙනස් කරා. අපි රුපියල් 16,000 දක්වා
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා
කියන එක මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. තීරණය කරලා ඒ අනුව අපි පුජ්‍යල ප්‍රමාණය 1,38,000 ඉඳලා 3,10,000 දක්වා වැඩි කරන්න අපි තීරණය කරා ගරු සභාපතිතුමනි. ඒ නිසා මේක මුදලේ ප්‍රමාණය 7,510,000 වෙනවා වගේම පුද්ගලයින් ප්‍රමාණයත් 1,38,000 ඉඳලා 3,10,000 දක්වා වැඩි කිරීම කියන මෙන්න මේ සමස්තයක් විදිහට සමාජ ආරක්ෂණය පිළිබඳවත් අපි සුවිශේෂී අවධානයක් යොමු කරනවා කියන එක මතක් කරමින් මම නවතිනවා. බෙහෙවින් ස්තුතියි ඔබතුමාට කාලය ලබා දීම සම්බන්ධයෙන්.